You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
මේ ගෙවිගෙන යන අගෝස්තු මාසේ දෙවනිදා සිට නමවනදා දක්වා ඇදිලා තියෙනවා නිරෝගී අස්ථි පද්ධතියක් පවත්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ ජාතික සතිය. එහෙමත් නැත්නම් National Week for Maintaining Healthy Bones. ඉතින් ඒ නිසා අද අපි අස්ථි පද්ධතිය ආශ්‍රිත සුලභ ලෙඩරෝග වගේම ඔබ දැනුවත්ව සිටිය යුතු වැදගත් කරුණු ගැන කතා කරගන්න එකතු කරගන්නවා බ්‍රිස්බේන් නුවර සිටින වෛද්‍ය ගිහාන් ගුණවර්ධන මහතාව. ආයුබෝවන් වෛද්‍යතුමනි.
ආයුබෝවන් ගමිඳු.
වෛද්‍යතුමනි, අපිට මුලින්ම කියන්න පුළුවන්ද ඇයි මේ අස්ථි පද්ධතිය තේමා කරගත්ත ජාතික සතියක් නම් කරලා තියෙන්නේ කියලා?
ඇත්තටම ගමිඳු, අපි ශරීරයේ අවයව ගැන සහ අපේ ශරීර සෞඛ්‍ය ගැන කතා කරනකොට අපි අවධානය යොමු කරන්නේ ප්‍රධාන අවයව වලට හැම වෙලාවෙම. ඒ කියන්නේ හෘදය වස්තුව, මොළය, වකුගඩු, ආමාශය, අක්මාව, ඒ වගේ ප්‍රධාන අවයව ගැන. නමුත් අපි හැම වෙලාවෙම අමතක කරන, අපිට නිහඬ සේවයක් ඉටු කරන පද්ධතියක් තමයි අපේ අස්ථි පද්ධතිය කියලා කියන්නේ. ඒත් එක්කම අස්ථි පද්ධතියේ රෝගී තත්ත්වයන්, එහෙම නැත්නම් ඒකේ නිරෝගී තත්ත්වය පවත්වා ගැනීම කියන එක දවසකින් දෙකකින් සිදුවෙන දෙයක් නෙමෙයි. බොහොම කාලයක් තිස්සේ පවත්වන දෙයක්. ඉතින් ඒකින්ද මම හිතනවා ඉතාම කාලානුරූපීව නැත්නම් ඉතාම වැදගත් විදිහට ඒ අස්ථි පද්ධතිය පිළිබඳ සතියක් නම් කරලා තියෙන්නේ. ඒක අර දවසකට දෙකකට වෙන සිද්ධියක් හෝ ක්‍රියාමාර්ගයක් නොවන නිසා. ඉතින් එම නිසා මම හිතනවා ඒක ඉතාම වැදගත් දෙයක්, මේ අපි හැමෝම දැනගත යුතු.
වෛද්‍යතුමනි, තොර මම දැනගන්න කැමති අපේ මේ අස්ථි පද්ධතියේ තියෙන ප්‍රයෝජන මොනවාද?
ඔව් ගමිඳු, අස්ථි පද්ධතිය තමයි අපේ ශරීරයට ස්ට්‍රක්චර් එකක්, එහෙම නැත්නම් අරටුවක් සපයන්නේ. ඒ කියන්නේ අපේ අස්ථි පද්ධතිය වටා තමයි අපේ සියලුම මාංශ පේශීන් සහ ඒකවටෙන් සම ඒ විදිහට අපේ ශරීරය ගොඩනැගිලා තියෙන්නේ අපේ අරටුව අස්ථි පද්ධතිය. ඊළඟට මේ අස්ථි පද්ධතිය සමහර කොටස්වලදී ශරීරයට ආරක්ෂාවක් සපයනවා. උදාහරණයක් හැටියට අපේ හිස් කබල මොළයට ආරක්ෂාව සපයනවා. අපේ ඉල ඇට සහ අපි කියන උරස කියලා උරසේ තියෙන ඒ සියලුම අස්ථීන්, අපේ උරස ඇතුළත තියෙන ප්‍රධාන අපේ අවයව, හෘදය වස්තුව, පෙනහළු කියන ඒවට ආරක්ෂාව සපයනවා. ඊළඟට අපේ උකුල් ප්‍රදේශයේ තියෙන අවයව වලට පෙල්විික් බෝන් එක, එහෙම නැත්තම් උකුල් ඒ අස්ථීන් ආරක්ෂාව සපයනවා. ඉතින් ඒ අනුව අපේ අස්ථිය අරටුවට අමතරව අපිට ආරක්ෂාවකුත් සපයනවා. ඊළඟට ප්‍රධානම එක තමයි අපේ අස්ථි පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යෑම තුළින් අපිට අපේ සියලුම ක්‍රියාකාරීත්වය, අපේ මොබිලිටි නැත්තම් අපි ගමන් කරන, ඒ කියන්නේ ඇවිදින, හිඳ ගැනීම වගේ ක්‍රියාවන් විධිමත්ව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. ඒත් එක්කම මේකේ අපි ප්‍රධාන වශයෙන්ම දැන් අපි ඒ කතා කළේ ඒ ලොකු නැත්නම් විශාල කාර්යයන්. නමුත් ඊට අමතරව මම කලින් කියෝගේ නිහඬව කරන කාර්යයක් තමයි ශරීරයට අවශ්‍ය කැල්සියම්, අස්ථි වර්ධනයට කැල්සියම් අවශ්‍යයි. නමුත් අස්ථි ක්‍රියා කරනවා ශරීරයේ කැල්සියම් ගබඩාවක් හැටියට. ඒ කියන්නේ කැල්සියම් කියන මූලද්‍රව්‍ය ශරීරයට අවශ්‍ය වෙනවා ලේ කැටි ගැසීම, මාංශ පේශී ක්‍රියාකාරීත්වය වගේ ගොඩාක් ක්‍රියාකාරීත්වයන් වලට අවශ්‍ය වෙන මූලද්‍රව්‍යයක් තමයි කැල්සියම්. ඉතින් අස්ථි පද්ධතිය කැල්සියම් ප්‍රයෝජනයට අරගන්නා වගේම කැල්සියම් ගබඩාවක් හැටියට ක්‍රියාත්මක වෙනවා. අපිට අවශ්‍ය වෙලාවට ඒ කැල්සියම් නැවත වතාවක් ශරීරයේ ඒ අවශ්‍ය ක්‍රියාකාරකම් වලට ලබා දෙන ගබඩාවක් හැටියට. ඊළඟට අපි දැනගන්න ඕන වැදගත්ම කරුණක් තමයි මේ අස්ථිය කියලා කියන්නේ සජීවී පටකයක්. ඒ කියන්නේ අස්ථියක් කියලා කියන්නේ අපි හිතන්නේ ආලයි ඒක මේ නිකන් පවතින දෙයක්. නමුත් ඇත්තටම මේකේ තියෙනවා ප්‍රධාන වශයෙන් සෛල වර්ග දෙකක්. අපි කියන ඔස්ටියෝබ්ලාස්ට්, ඒ කියන්නේ අස්ථිය ගොඩනගන සෛල, සහ ඔස්ටියෝක්ලාස්ට්, අස්ථි බිඳ හෙලන සෛල. ඔය සෛල වර්ග දෙකේ ක්‍රියාකාරීත්වයේ සමබරතාවයෙන් තමයි අස්ථි නිරෝගීව පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්නේ. දැන් ඔබ දන්නවා අස්ථියක් බිඳී ගියොත් ඒක නැවත අස්ථිය මාර්ගයේ තනියම ඒක රීජෙනරේට් වෙනවා. ඒක මේ නැවත ගොඩනගා ගන්නවා. ඒ ගොඩනගා ගන්න මේ සෛලවල ක්‍රියාකාරීත්වය නිසා.
හොඳයි වෛද්‍යතුමනි, එතකොට අපේ මේ අස්ථි පද්ධතියට තර්ජනයක් වෙන සුලභ ලෙඩ රෝග මොනවාද?
ඇත්තටම කියනවා නම් ගමිඳු, ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපිට මේ අස්ථි නිරෝගීතාවය පිළිබඳ සතිය අපිට ප්‍රධාන වශයෙන්ම කතා කරන්න තියෙන්නේ මේ ඔස්ටියෝපොරෝසිස් කියන රෝගී තත්ත්වය. ඒ කියන්නේ අස්ථිවල ඝනත්වය අඩු වෙලා එම අස්ථි බිඳියාමේ තර්ජනයකට ලක්වෙන රෝගයක් තමයි ඔස්ටියෝපොරෝසිස් කියලා කියන්නේ. ඒත් එක්කම තවත් රෝගයක් තියෙනවා. දැන් අපිට ඇත්තටම මේක වැඩි දකින්නට ලැබෙන්නේ රිකට්ස් කියලා. ඒ කියන්නේ අපේ ශරීරයේ කැල්සියම් ඌනතාවයක් නිසා ඇතිවෙන රෝගී තත්ත්වයක්. නමුත් රිකට්ස් කියන එක අපි ඇත්තටම දැන් ගොඩක් අඩුවෙන් දකින්නේ. නමුත් ඔස්ටියෝපොරෝසිස් කියන රෝගී තත්ත්වය අපි වැඩිපුර දැන් දකිනවා. මොකද ඒකට හේතුව තමයි අපේ ජනතාව දැන් වැඩිපුර වැඩි කාලයක් ජීවත් වෙනවා. අපි කියනවා ලයිෆ් එක්ස්පෙක්ටන්සි කියලා. දියුණු වෙන සෞඛ්‍ය රටාවක් තුළ මිනිසුන් වැඩි කාලයක් ජීවත් වෙනවා. ඉතින් එම නිසා වැඩි කාලයක් ජීවත් වෙන්න වෙන්න මේ අස්ථි වල ඝනත්වය අඩු වෙගෙන යනවා. මම ඒක ගැන කතා කරන්න ඉදිරියේ. නමුත් ඔස්ටියෝපොරෝසිස් තමයි අපිට වැඩිපුරම කතා කරන්න තියෙන රෝගී තත්ත්වය. අන්න ඒක ඇති වෙන්නේ මේ අස්ථිය වල තියෙන, දැන් මම කලින් කිව්වා අස්ථි කියන්නේ සජීවී පටකයක් කියලා. නමුත් ඒකේ ක්‍රියාකාරීත්වය කාලයක් තිස්සේ අස්ථියේ ඝනත්වය අඩු වී යාමෙන් අස්ථි බිඳී යාමේ තර්ජනයකට ලක්වීම.
නිරෝගී අස්ථි පද්ධතියක් පවත්වා ගැනීම පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපි කතා බහ කරමින් ඉන්නේ වෛද්‍ය ගිහාන් ගුණවර්ධන සමග. වෛද්‍යතුමනි, මම දැනගන්න කැමති අපි ඉතින් මේ නිරෝගී අස්ථි පද්ධතිය පවත්වා ගන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද?
ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි මේ අස්ථි පද්ධතියේ නිරෝගීතාවය පවත්වා ගැනීම පටන්ගත යුත්තේ අපේ කුඩාවදී සිට. ඒකට හේතුව තමයි අපේ අස්ථි ගොඩනැගීම සිදුවන්නේ වයස අවුරුදු 22ත් 24ක් දක්වා වන උපරිමයකට යටත් තමයි අපේ අස්ථි ගොඩනැගෙන්නේ. ඒ කියන්නේ අපි අස්ථිවල උපරිම බර නැත්තම් උපරිම ඝනත්වය ඇති වෙන්නේ ඒ වයස් කාලය ඇතුළත. ඒ කියන්නේ වයස 22කට 24කට පස්සේ අපි අස්ථි ගොඩනැගෙන්නේ නැහැ. ඉතින් එම නිසා අපි කල යුත්තේ ඒ වයසට එන තුරු අපි උපරිම නැත්තම් පීක් බෝන් ඩෙන්සිටි එකක් ගොඩනගන්න කල යුතු දේවල් ඒ අවස්ථාවේදී කරන්න ඕන කුඩා කාලයේදී. ඒකේ ප්‍රධානම එකක් තමයි අපි ව්‍යායාම. මොකද අස්ථිවට ස්ට්‍රෙසර්ස් ඇන් ස්ට්‍රේන්ස්, ඒ කියන්නේ අපි ව්‍යායාම කළොත් විතරයි අස්ථිය මේ තේරුම් ගන්න අපිට මට ශක්තිය ඕනේ. එම නිසා අපි මේකේ වැඩිපුර කැල්සියම් ප්‍රමාණයක් ඩිපොසිට් කරන්න ඕන, වැඩිපුර අස්ථි ප්‍රමාණයක් ගොඩනගන්න ඕන කියලා. ඉතින් ඒක තමයි අපිට කරන්න තියෙන ප්‍රධානම එක අස්ථි ගොඩනැගීම පිළිබඳව කුඩා කාලයේදී. ඒ කියන්නේ වයස අවුරුදු 22ක් 24ක් වෙනකල් තමයි අපි අස්ථි ගොඩනැගෙන්නේ. එතනින් එහාට අපි කොච්චර මොනවා කළත් අස්ථි ඇත්තටම ඝනත්වය අඩු වෙන එක තමයි එතනින් එහාට වෙන්නේ. ඒ නිසා ප්‍රධාන එක තමයි අස්ථි පද්ධතියේ නිරෝගීතාවය රැකගන්නද අපි පටන් ගන්න තැන ඉඳලා, ඒ කියන්නේ අපි කියනවා මේ පීක් බෝන් මාස් එක වැඩි කරගන්න ඕන අස්ථි ගොඩනැගෙන කාලය තුළද. එතකොට ඒකට කරන්න පුළුවන් එකක් ව්‍යායාම, දෙවෙනි එක කැල්සියම් සහිත ආහාර වර්ග ගන්න එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒක තියෙන්නේ ඔය කිරි, චීස්, යෝගට් වගේම සහ අස්ථි කුඩා මාළු වර්ග. ඒ කියන්නේ දැන් අපි දැන් උදාහරණයක් ඇටේට ඔය හාල් මැස්සු හරි නැත්නම් සාඩින් අපිට ටින් එකකින් ගන්න. ඒ කියන්නේ ඒක අර ප්‍රෙෂර් කුක් කරලා ඒ අස්ථි බොහොම මේ අපිට කන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා තියෙන. ඒ කියන්නේ ඒතකොට ඒවයින් අපිට කැල්සියම් ගොඩක් ලැබෙනවා. ඒ වගේ කැල්සියම් සහිත ආහාර වර්ග. ඊළඟට අපි අස්ථි ගොඩනැගෙන හෝ අස්ථිය පවත්වාගෙන යද්දී විටමින් D. විටමින් D කියලා කියන්නේ ඒක අපි ඉරේලියේ ගමන් කරනකොට අපේ සම ඇතුලේ ඇතිවන ක්‍රියාකාරීත්වයකින් විටමින් D කියන එක නිපද වෙනවා ඉරුවෙලියේ තියෙන අල්ට්‍රාවයලට් කිරණවලින් සම ඇතුලට ගිහිල්ලා. නමුත් අපි එකක් මතක තියාගන්න ඕන, අපි ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනකොට අර ස්කින් කැන්සර්ස් තියෙන ඒකේ තියෙන ගැටලු තත්වයක් හින්දා අපි සන්ස්ක්‍රීන් පාවිච්චි කරනවා. එතකොට අපිට ඇත්තටම අර ඉරේබියෙන් ලැබෙන අල්ට්‍රාවයලට් රේස් වලින් මේ කියන විටමින් D පරිවර්තන ක්‍රියාවලිය අපේ සමේ සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අමතරව විටමින් D ගන්න වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඕව තමයි අපිට කරන්න පුළුවන් ගොඩක්ම දේවල් අස්ථි ගොඩනැගීමට. ඒ කියන්නේ පටන් ගන්න, ඒ කියන්නේ වයස අවුරුදු 22ක් 24ක් දක්වා. ඊට පස්සේ අපිට මොනවද කරන්න පුළුවන්? මේ අස්ථි ඝනත්වය අඩු වීම වලක්ව ගන්න නැවතවතාවක් ප්‍රධානම එක තමයි ගමිඳු ව්‍යායාම. මොකද අපි ව්‍යායාම කරනකොට අර අස්ථි, අර මම කිව්ව කලින් අර සෛල වර්ග දෙකක් තියෙනවා කියලා. එතකොට ඒකේ අර ඔස්ටියෝබ්ලාස් සෛල ගොඩනගන මේ සෛල වර්ග, අස්ථි ගොඩනගන සෛල වර්ගවල ක්‍රියාකාරීත්වය වැඩිපුර පවත්වාගෙන යනවා. එතකොට අපි අස්ථි බෝන් ලොස් එක එහෙම නැත්නම් ඝනත්වය අඩු වුණත් ඒක අඩු වෙන්නේ හෙමින්. ඉතින් එතකොට ඒ කියන්නේ උදාහරණයක් හැටියට අපි හොඳට ව්‍යායාම කරලා අපි ආහාර මේ කැල්සියම් අධික ආහාර අරගෙන ඒ කියන්නේ පාවිච්චි කරලා අපි විටමින් D හිරුවෙලියෙන් හෝ නැත්තම් ටැබ්ලට් මාර්ගයෙන් අරගෙන ඒ ඔක්කොම කරගෙන යනකොට අපිට උදාහරණයක් හැටියට අපේ අස්ථි පද්ධතිය දුර්වල වෙන්නේ හෙමින්. ඒ කියන්නේ උදාහරණයක් හැටියට සමහරලාට අපි අවුරුදු 70ක් 80ක් වෙනකල් බොහොම හොඳ අස්ථි පද්ධතියක් පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම නොකළොත් සමහරලාට අවුරුදු 50ක් 60ක් යනකොට අර අපි කිව්වා වගේ කලින් කිව්වා ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන්.
වෛද්‍යතුමනි, අපි දන්නවා එන්නේ එන්න සමාජයේ බොහෝ දෙනෙක් නැඹුරු වෙනවා කියලා වීගනිසම්, එහෙමත් නැත්නම් සත්තු නිෂ්පාදන වලින් තොර ආහාර රටාවකට. මේක කොයි වගේ බලපෑමක්ද ඇති කරන්නේ අපේ අස්ථි පද්ධතියට?
ඔව්, ඇත්තටම කියනවා නම් වේගනිසම් එහෙම නැත්නම් අර අපි කියනවා ශාක භක්ෂක රටාවක් නැත්නම් ඒ කියන්නේ සත්ව ආහාර මොනවත්ම ගන්නෙ නැතුව. ඒ කියන්නේ ඒකෙත් අර විවිධ ප්‍රභේද තියෙනවා. සමහර කට්ටිය මස් වර්ග විතරක් කන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ කිරි බොනවා ඒ වගේ කරනවා. සමහර කට්ටියක් වේගන්ස් කියන කොටස කිරිවත් ඒ කියන්නේ කිසිම සත්ව ආහාරයක් ගන්නෙ නැහැ. ඉතින් එතකොට ඇත්තටම කියනවා නම් ඒ කට්ටියට ලොකු තර්ජනයක් තියෙනවා. ඒ කට්ටියගේ අස්ථි පද්ධතිය දුර්වල වෙන්න. මොකද අනික් කෑම වර්ග වලින් ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් තව කොළ වර්ග තියෙනවා කැල්සියම් ලබා දෙන. උදාහරණයක් ඇටට කොලාඩ් වර්ගයේ මේ කොළ වර්ග ඒ කියන්නේ ඒකට අපි කියන්නේ ඔය බ්‍රොකොලි ඒ වගේ කෑම වලින් යම් ප්‍රමාණයක් කේල් බ්‍රොකොලි ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන මම මේ කියන්නේ ඊළඟට ග්‍රීන් බීන්ස් ඒ කියන්නේ බෝන්චි වර්ග සෝයා බෝන්චි ඒ වගේ ඒවා වලින් කැල්සියම් ලැබෙනවා. නමුත් ඒ ලැබෙන්නේ අපි අර කලින් කිව්වා වගේ කුඩා මාළු වලින් ලැබෙන කැල්සියම් ප්‍රමාණයට සාපේක්ෂව බොහොම අඩු ප්‍රමාණයක්. ඉතින් එම නිසා වේගන් කෙනෙකුට අස්ථිපද්ධතිය රැකගන්නට තියෙන හොඳම ක්‍රමය තමයි කැල්සියම් පෙති වශයෙන් අපිට කැල්සියම් ගන්න පුළුවන්. ඕවර් ද කවුන්ටර් අපිට ඕනම ෆාමසියකින් කැල්සියම් පෙති ලබා ගන්න පුළුවන්. ඒත් අමතරව කොහොමටත් ඒ කියන්නේ මේ කෑම වලින් කැල්සියම් ගන්න එක තමයි හොඳම. නමුත් ඒ කියන්නේ වේගන් කෙනෙකුට තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණයෙන් සපුර ගන්න අමාරුයි කැලරියෙන් පමණක්. ඉතින් මේ නිසා ඒ කට්ටියට අනිවාර්යෙන් ගන්න වෙනවා කැල්සියම් පෙති ටිකක්. ඊට අමතරව ඒ කට්ටිය විටමින් D පෙති වශයෙන් ගන්න ඕනේ. මොකද මට කලින් ඒක කියන්න බැරි වෙච්ච එක දෙයක් තමයි විටමින් D වල අවශ්‍යතාවය තමයි. විටමින් D අපේ ආහාර මාර්ගයෙන් කැල්සියම් උරා ගන්න අවශ්‍ය වෙන ප්‍රධාන සංඝටකයක්. ඉතින් මේ නිසා කැල්සියම් කෑවත් අපිට විටමින් D ඌනතාවයක් තියෙනවා. අපේ ශරීරයට කැල්සියම් උරා ගන්න එක අඩු වෙනවා. ඒ නිසා ඒ විශේෂයෙන්ම වේගන්ස්ලා දැනගන්න යුතු කාරණා තමයි විටමින් D සමහරවිට පෙති වශයෙන් අවශ්‍ය වෙන නම් ගන්න පුළුවන් සහ කැල්සියම් පෙතිවසෙන් ලබා ගන්න එක.
අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය ගිහන් ගුණවර්ධන මහතාට අපිත් සමග මේ වටිනා අදහස් බෙදා හදා ගැනීම ගැන. ආයුබෝවන් වෛද්‍යතුමනි.
ආයුබෝවන් ගමින.
Enjoy more stories in your language by visiting sbs.com.au.